අපි මොනවා හරි දැනුවත් වෙන්නේ කොහොමද? යම් කිසි දෙයක් දැනුවත් වෙන්නේ කොහොමද? දැන් හුස්ම තියනවා කියලා දැනුවත් වුණේ කොහොමද? ආනාපාන සතිය වඩද්දී මුලින්ම හුස්ම දිහා බැලුවේ කොහොමද දැනගත්තේ හුස්ම තියනවා කියලා? ආයතනයක් හරහමයි මොනවා හරි දැනගත්තනම් දැනගන්න. ආයතන කීයක් තියනවද? හයක්. නමද? එහේ හින් දැකලා දැනගන්න පුළුවන්. කනෙන් ශබ්ද අහලා දැනගන්න පුළුවන්. නාසයෙන් ගඳ සුවඳ හින්දලා දැනගන්න පුළුවන්. කයෙන් ස්පර්ශ නිසා දැනගන්න පුළුවන්. හිතෙන් හිතලා දැනගන්න පුළුවන්. මොනවම හරි දැනගත්තා නම් දැනගන්න පුළුවන්. මර ආයතන හය හරහා විෂරමයි. වෙන විදිහක් නැහැ. හරි. ඉස්සෙල්ලා එක හොඳට තේරුම් ගන්න. යම් කිසි දෙයක් ගැන දැනගත්තා නම් දැනගන්නේ ආයතන හය හරහා විතරයි. විඥානෙනේ දැනගන්නේ. දැනගන්න ස්වභාවයට කියන විඥානය කියලා දැනුවත් වෙන ගතියද. ඒ විඥානයක් පහළ වෙන්නේ ආයතනයක් උදව් කරගෙන ආයතනයක් ඇසුරු කරගෙනමයි විඥානයක් පහළ වෙන්නේ. ඕන දෙයක් දැනගත්තා නම් මොන ආයතනෙද, එහෙම නැත්නම් ආයතන කීපයක් වෙන්න පුළුවන්, මොනවාද උදව් වුනේ කියලා තමන්ට පුළුවන් වෙන්න ඕන හොයාගන්න. ආනාපාන සතිය කරද්දී හුස්ම තියනවා කියලා දැනගත්තා නම් හුස්ම තියනවා කියලා දැනගත්තේ කොහොමද? මොනවා හරි දැනගත්තා නම් මතක තියාගන්න විඥානේ තමයි දැනුවත් උනේ. මොන ආයතනද උදව් උනේ? කාය ආයතන. කාය ස්පර්ශයක් තමයි දැනෙන්නේ නේද? ඒක අපි දන්නවා කාය ආයතනෙට අරමුණු වෙන්නේ මන සංඥාවද? පොට්ටබ්බ සංඥා. ඇහැට රූප වගේ කයට පොට්ටක් නේද? ඒ නිසා පහළ වෙනවා කාය විඥානය. ඇහැට නම් ශබ්ද අරමුණු වෙලා චක්කු විඥානය පහළ වෙනවා. කනට නම් ඇහැට නම් රූප අරමුණු වෙලා චක්කු විඥානය පහළ වෙනවා. කනට නම් ශබ්ද අරමුණු වෙලා සෝත විඥානය පහළ වෙනවා. නාසයට නම් ගන්ධ සුවඳ අරමුණු වෙලා ඝාන විඥානය පහළ වෙනවා. කයට නම් පොට්ටබ්බ අරමුණු වෙලා කාය විඥානය පහළ වෙනවා. මනසට නම් ධම්ම අරමුණු වෙලා මනෝ විඥානය පහළ වෙනවා. නේද? ඒකට ඔක ඔය එකතු වෙන්නේ දැන් මොනවාද? අභ්‍යන්තර ආයතනයි බාහිර ආයතනයි. අභ්‍යන්තර ආයතන ඇහැ කන නාසය දිව ශරීරයේ මනස. බාහිර ආයතන කියන්නේ ඒවට අරමුණු වෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්. මේකට කියනවා බාහිර ආයතන කියලා. ඒකට ඔය දෙකේ එකතුව කියන්නේ ඔය දෙකෙන් එකකින් තොරව අනිත් එක ගැන කතා කරන්නත් බෑ. ඒ කියන්නේ අනිත් එක පිළිထන්නේ අභ්‍යන්තර ආයතනෙ පිළිထන්නේ බාහිර අරමුණු කරන්න දෙයක් නැත්තම්. නේද? රූප නැත්තම් හින්දෙන ගන්න රූප නැත්තම් ඇහක් තියනවා කියන එකේ තේරුමක් නැහැ. ඈ කණෙන් අහලා දැනගන්න ශබ්ද කියන ස්වභාවයක් නැත්තම් කණක් තිබිලා වැඩක් තියනවද? කණෙන් කිසිම සද්දයක් දැනගන්න බැයි නේද? නේද? කණ කියන ආයතනෙට තේරුමක් නැහැ. කිසිම ගඳ සුවඳක් ගැන කිසිම අදහසක් එන්නේ නැත්තම් නාසයක් තියනවා කියන එකට තේරුමක් නැහැ. ඒ කියන්නේ බාහිර අරමුණු වෙන ස්වභාවයෙන් තොරව අභ්‍යන්තර ආයතන ගැන කතා කරන්න බෑ. ඒ කියන්නේ ඒක තේරුම්ම නැති කෙනාට. අභ්‍යන්තර ආයතන ටික තියෙන්නම ඒකට අරමුණු වෙන ස්වභාව දැනගන්න. ඒ දැන ගැනීමමයි දැනගන්න මොහොතමයි ආයතන ඉපදුනා කියන්නේ. මොකද දැනගන්න ස්වභාවය නැත්තම් ආයතන ඉපදිලා නැහැ. රූප දකින්න නැත්තම් ඇහැක් ඉපදිලා නැහැ. සද්ද ඇහෙන්නේ නැත්තම් කනක් ඉපදිලා නැහැ. නේද? ගන්ධ සුවඳක් දැනෙන්නේ නැත්තම් නාසයක් ගැන කතා කරන්න බෑ. නාසයක් හටගෙන නැහැ. රසක් දැනෙන්නේ නැත්තම් දිව කියන ආයතනේ හටගෙන නැහැ. ජීව ආයතන. ස්පර්ශයක් දැනෙන්නේ නැත්තම් කාය ආයතනේ හටගෙන නැහැ. මොකද ඔය දෙක එකටමයි යෙදෙන්නේ. කොට ඒ බාහිර ආයතනය කියලා කියන්නේ ඒ බාහිර දැනගන්න ස්වභාවය. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. ඒවයින් තොරව අභ්‍යන්තර ආයතනයක් විතරක් තියෙනවා කියන එකට තේරුමක් නැහැ. එතකොට ඔය දෙක නැත්තම් ඒව සම්බන්ධව විඥානයක් ගැන කතා කරන්න පුළුවන් වෙයි. ඇහැක් සහ ඇහෙන් දැනගන්න රූප ස්වභාවයක් හටගෙන නැත්තම් චක්කු විඥානයක් හටගන්න විදිහක් නැහැ. නේද? දැන් රූප ආයතනේ නැත්තම් චක්ක ආයතනය නැහැ. නේද? ඔය දෙකම නැත්තම් චක්කු විඥානය ගැන කිසිම කතාවක් කරන්න බෑ. ඒ කියන්නේ ඇහෙන් දැනගන්න රූප ගැන දැනගන්න විඥානයක් පහළ වෙන්න බෑ. එතකොට ඇහැ තිබුණොත් රූපත් තිබුණොත් චක්කු විඥානයක් තිබුණොත් ඔන්න ඔවා තියෙනවා කියන ගතියට නමක් දෙනවා. ඇහැයි රූපේ චක්කු විඥානේ තියෙනවා නම් පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? ඒකේ ස්වභාවය මොකද්ද? සිතිවිල්ලක් පමණයි. චෛතසිකයක් පමණයි. පස්ස චෛතසිකය. චෛතසිකය කියන්නේ හිතත් එක්ක ඇති වෙන හිත දැනුවත් කරන ස්වභාවය. නේද? තව චෛතසිකයකට උදාහරණයක් ගත්තොත් වේදනා ගතිය. වේදනා. වේදනා චෛතසිකයක්. ඒ චෛතසිකයක් කියන්නේ ඒක හිතත් එක්ක හටගන්න හිත දැනුවත් කරන ස්වභාවයක්. ඒක තියෙන්නේ හිතත් එක්ක විතරයි. මොකද හිත දැනුවත් කරන මොකක් හරි ගතියකට තමයි ඒ චෛතසිකය කියන්නේ. මොකද පස්සේ වෙන්න පුළුවන්, වේදනාව වෙන්න පුළුවන්, සංඥාව වෙන්න පුළුවන්. නේද? ඔක ඒ චෛතසික කීයක් තියෙනවද? 52ක්. අපි 52ම කතා කරන්නේ නැහැ. ඒක හිතක් දැනුවත් කරන්න පුළුවන් වර්ග 52ක් තියෙනවා. එම හිතේම 52ම ඇති වෙන්නේ. හිතක ඒ 52න් කීපයක් ඇති වෙන්න පුළුවන්. ඒ හිතක් එක්ක සාමාන්‍යයෙන් හැම හිතකම තියෙන කොටසක් තියෙනවා. ඒක හතක් තියෙනවා. ඒකට කියනවා සබ්බචිත්ත සාධාරණ. හැම හිතකම සාධාරණව පොදුවි ඇති වෙන හත් දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ හත් දෙනා විතරක් නෙමෙයි ඊට අමතරව ඉන්න පුළුවන්. හැබැයි අනිගාරේ මේ හත් දෙනා ඉන්නයි එකට කියන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික. ඒකට පස්ස කියන එක චෛතසික ස්වභාවයක්. චෛතසික කියන්නේ යම්කිසි හිත දැනුවත් කරන ගතියක්. ඒකට පස්සෙන් දැනුවත් කරන ගතිය මොකද්ද? මේ ಜಾති තුනක එකතුවක්. ඒක සංගතියක් කියලා කියන්නේ. ಜಾති තුනක සංගතියක් ඇති වෙනවා. තින්නම් සංගති පස්සු. සංගතිය වෙන්නේ අභ්‍යන්තර ආයතනයක් ගැනයි, බාහිර ආයතනයක් ගැනයි, විඥානයක් ගැනයි දැනුවත් කරන ගතියක්. මම මෙහෙම තුන් දෙනෙක් හටගත්තා. මේ තුන් දෙනා හටගත්තා කියලා හිත දැනුවත් කරන ස්වභාවය තමයි පස්සේ. ඒතර පස්සේ කියන්නේ මේ බාහිරේ තියෙන දෙයක්ද? නැහැ. හිතේ ඇති වෙන සිතින් දිමාත්‍රයක් විතරයි චෛතසිකය. තත් එක්ක තියෙන හිත දැනවත් කරන ස්වභාවයක්. ඒ දැනවත් වීමෙන් දෙන්නේ මොකද්ද? මෙන්න මෙහෙම ಜಾති තුනක් හටගත්තා කියන්නේ. ಜಾති තුන කියන්නේ අභ්‍යන්තර ආයතනයි, බාහිර ආයතනයි, විඤ්ඤාණය. දැනවත් වෙන ගතිය. මේ තුන හටගත්තා කියන ස්වභාවයක් ගැන හිත දැනුවත් කරන්න. හිත මතක තියාගෙන හිත දැනගන්නේ හිත දැනුවත් කරන ටික විතරයි. හිතට දැනගන්න පුළුවන් හිත දැනුවත් කරන ටික නේ ඒක තමයි චෛතසික කියන්නේ. ඒක එක එක චෛතසිකේ එක එක කෘත්‍ය තියෙනවා. පියර එක එක්කෙනා දාලා තියෙනවා එක එක ගැන කේලම් කියන්න. මෙතන ඉන්නේ මොකද්ද? මෙතන ඉන්නේ මොකද්ද? මෙතන ඉන්නේ මොකද්ද? ඒ වගේ. ඊට පස්සේ කියන එක්කෙනාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම තුන් දෙනෙක් ඉන්නේ කියන එක. ඈ? ඒ තුන් දෙනා තමයි අභ්‍යන්තර ආයතන. ඒක ඇහැ වෙන්න පුළුවන්, කන වෙන්න පුළුවන්, නාසය ඔය හය දෙනාගෙන් ඕන කෙනෙක් වෙන්න පුළුවන්. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස. නේද? ඒ තුන් දෙනා විතරක් නෙමෙයි ඒ තුන් දෙනාට අරමුණු කරන්න පුළුවන් ස්වභාව ටික තමයි බාහිර ආයතන කියන්නේ. එතකොට ඒ බාහිර කියනකොට දැන් අපිට සාමාන්‍යයෙන් බාහිරයි කියන්නේ අර එළි තියනවා වගේ. එතකොට මෙතන එළියේ කියන එක තේරුම් ගන්න මේ ඇහැ කියන ස්වභාවයට සාපේක්ෂවයි බාහිර. ඇහැ අභ්‍යන්තර කිව්වොත් ඇහැට හැම තිස්සෙම බාහිර රූපයක්මයි දරගන්න පුළුවන්. කන අභ්‍යන්තර කිව්වොත් කනට හැම තිස්සෙම බාහිර, يعني කනට සාපේක්ෂව බාහිර. හරි. ඇහැ නෙමෙයි ඇහැට බාහිර. ඇහැට සාපේක්ෂව බාහිර. ඒකෙන් කියන්නේ එළියේ තියනවා කියන කතාව නෙමෙයි මේ. අපි ඇහැ කියන එක යම් කිසි තැනක තියනවා නම් එතන බාහිර දෙයක්මයි ඇහෙන් අරමුණු වෙන්නේ. හරි. දැන් මෙහෙම කියවට සමහර විට පැහැදිලි නැතුව ඇති. අපි දැන් එළියේ තියෙන රූපයක් අපි හිතමු ඔය ෆෑන් එක තියෙනවා. තමයි කණුවක් තියෙනවා කියලා දැනගන්න. දැනගත්තේ කොහොමද? මොන ආයතනද? ඇහෙන් දැකලා. ඈ දැනගත්තේ ඇහෙන් දැකලා. ඒකට ආයතන ඉස්සෙල්ලම නැත්තම් ඔය කතා කරන සද්දයක් ඇහෙනකොට දැනගන්නවා එළියේ කවුද ඉන්නවා කතා කරනවා. එතකොට දැනගත්තේ මොන ආයතනේද? කන. සෝත ආයතනේ තමයි මුල් වෙලා තියෙන්නේ. සද්දයක් ඇහෙන හින්දානේ දැනගත්තේ. එතකොට කනයි සද්දේ. නේද? එතකොට අපිට සාමාන්‍යයෙන් හිතෙන්නේ කන මේ පැත්තේ තියෙනවා සද්දේ එළියේ තියෙනවා. එහේ මේ පැත්තේ මන් ළඟ තියෙනවා තේන රූප එළියේ තියෙනවා. නේද? ඒකේ පටන් ගැනීම තමයි එළියේ රූප කියන ඒවා අපිට ප්‍රකට වෙන ධාතු ගැන කතා කළේ. පඨවිය, ආපෝ, තේජෝ, වායෝ, වර්ණ, ගන්ධ, රස, ඕජා, නොය සුද්දාෂ්ටකය කියලා කියනවා. අන්න ඒව ටික තමයි ඔය එළියේ තියෙන්නේ කියලා අපිට මූලිකව හිතෙන. ඒක හිතන්නේ තෝරගෙන ගන්න අයට. ධර්මයේ හිතනගෙන එන්න ඕන මෙහෙම ಜಾති 8ක් තියෙනවා කියලා. එහෙම දන්න කියලා අන්න ඒ එළියේ සුද්දාෂ්ටකේ තියෙනවා මේ පැත්තේ ඇහැ තියෙනවා. නැත්නම් එළියේ සුද්දාෂ්ටකේ ශබ්ද ඇති කරන සුද්දාෂ්ටකේ තියෙනවා. ඒකට අදාළ කන මේ පැත්තේ තියෙනවා. ඒ වගේ ඒ කියන්නේ බාහිර රූපයක් තියෙනවා. රූපේ කිව්වහම අපි දානවා ඔකට සුද්දාෂ්ටක. එහෙම නැත්නම් සතර මහා ධාතු පටවිය අපතේ ජීවය විදිහ තියෙනවා. මේ පැත්තේ ඔක දැනගන්න ආයතන නැත්නම් ඉන්ද්‍රියක් තියෙනවා. ඒතර මේ ඉන්ද්‍රියත් අනිත් පැත්තට තියෙනවා සතර මහා ධාතු. මොකද ඒකත් රූපයක් යටතට දාන්න. මන ධම්ම ඇරෙන්න ඉතුරු පහ අපි ඇහැ කන නාසය දිව ශරීරය කියන එකයි රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ඒවා ඔක්කොම රූප ගණයට නේද දන්නේ. රූප ගණයට දාන ඒවා තව පැත්තකින් අහලා තිනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුවේ සතර මහා ධාතුවේ සිදු කරගෙන තියෙන උපාදාය රූප වර්ණ ගන්ධ රස රෝච කියන්නේ. එතකොට එකක් තමයි දැනගන්න ඕන, මේ බාහිර ආයතන කියන්නේ මේ අභ්‍යන්තර ආයතන නැත්නම් ඉන්ද්‍රිය කියන ඒවා, කනනාසය දිව ශරීරය කියන ටිකෙන් බලන නිසාම පේන ඒවා. දැන් අපි එහෙන් බැලුවොත් විතරයි වර්ණ සටහන දැනගන්න පුළුවන්. කන උදව් කරගෙන ඇහුවොත් විතරයි ශබ්ද සටහන දැනගන්න පුළුවන්, සත්‍ය සංඥාවක් කියලා දැනගන්න පුළුවන්. නාසය කියලා ඒ උපකරණෙන් අරහා බැලුවොත් විතරයි ගන්ධ සුවඳ කියලා දෙයක් දැනගන්න පුළුවන්. වෙනත් උපකරණකින් මේ අරමුණ ගන්න බෑ. එතකොට ඒ ආයතනට අදාළ එකට ගෝචර රූප කියලා. ඇහැට ගෝචර වෙන්නේ වර්ණ විතරයි. කනට ගෝචර වෙන්නේ ශබ්ද, සද්ද සංඥා විතරයි කනට ආරම්භ වෙන්න පුළුවන්. නාසයට ගෝචර වෙන්නේ ගන්ධසුන්ද ගහන ආරම්භ කියන ඒ විතරයි නේ. දිවට නම් රස ආරම්භ, රස විතරයි දිවට ගෝචර වෙන්නේ. නෑ, ඇහැට රස ගෝචර වෙනවද? නෑ. ඇහෙන් කවදාවත් රසක් අත් දකින්න බෑ. දිවෙන් රූප දකින්න පුළුවන්ද? බෑ. ඒකට ඒ ආයතනෙට ගෝචර භූමියක් තියෙනවා. ගෝචර භූමිය කියන්නේ ඒකට අදාළ බාහිර ආයතන. ඒ බාහිර ආයතන කියනකොට අපිට මුලින් හිතෙන්නේ ওই ටික එළියේ තියෙනවා. ඒ අපි දැක්කත් නැතත් ওই ටික එළියේ තියෙනවා. ඒ එළියේ තියෙන එක තමයි මේ ආයතනෙන් දැනගන්නේ කියලා. නේද? ඒක තමයි සාමාන්‍ය සත්වයාට වැටහෙන විදිය. ඒ කියන්නේ ලෝකෙට අයිති දැක්. ඒක ඇත්ත ඇති හැටි නෙමෙයි. සාමාන්‍ය දහමක් අහපු නැති කෙනෙක් දන්න විදිහ තමයි ඒක. එහේ මේ පැත්තේ තියෙනවා එහෙන් දකින රූප බාහිරේ තියෙනවා. ඒකට ඔය ටික එකතු කරලා නේද අපට ලෝකයක් හැදිලා තියෙන්නේ. හැයි එහෙන් දැනගන්න රූපය එකතු වුණහම ලෝකයයි, කණයි කණෙන් දැනගන්න සත්තයි එකතු වුණහම ලෝකයේ විදිහට, ආයතන ටික එකතු වුණහම ඔබට කියනවා ලෝකය කියලා. ඒ අපි දැනගත්තා නම් දැනගන්නේ ආයතන හයෙන් විතරයි. මේ ආයතන වලට අමතරව දැනගන්න විදිහක් නැහැ. ඒතර සියල්ල කියන එක සබ්බ. සබ්බ සූත්‍රේ කියන ඕක තමයි සියල්ල කියන්නේ. දැනගත්ත යම් කිසි දෙයක් තියෙනවා නම් ඔය ආයතන හයට සීමා වෙනවා. ඔය ආයතන හයෙන් දැනගත්තු දේවල් විතරයි. ඊට වඩා දෙයක් දැනගන්න විදිහ නැහැ. ඒ සාමාන්‍ය ලෝකය. එතකොට මේක ඇත්ත තිහෙටි දකින්න නම් ලෝකයේ ඇත්ත තිහෙටි දකින්න නම් නැත්නම් ලෝකය ගැන දැනගන්න මගේ ඇත්ත තිහෙටි දකින්න නම් මොකද්ද කරන්න ඕන? ඔන්න ඔය ආයතන පිරිසිඳ දකින්න ඕනේ. ආයතන හයින්නේ දැනගන්න. ආයතන හය කිව්වට ඔබේ 12ක් තියෙනවා නේද? ආයතන 12 ඇත්ත ඇති හැටි දකින්න. අභ්‍යන්තර 6යි බාහිර 6යි. ඒක ඇත්ත ඇති හැටි දකින්න දැන් අපිට හිතෙන විදිහ නෙවෙයි ඇත්ත. ඒක බුදු කෙනෙක් තමයි සර්වඥතා ඥාණයෙන් දැකලා ඒක හැංගිලා තියෙන ඇත්ත තත්ති පෙන්වලා දීලා තියෙනවා. ඒකට ධර්මයේ පෙන්වලා දීලා තියෙනවා මේවයි. ඇත්ත තමයි. එතකොට මේ ආයතන ගැන කියපු දේවල් ටිකක් තියෙනවා. මේවා හේතු ප්‍රත්‍යයන්ගෙන්මයි හටගන්නේ. එතකොට මොනවද මේ හේතු ප්‍රත්‍ය ඇහැට සඳහා? මොනවද මේ හේතු ප්‍රත්‍ය ඇහෙන් දැනගන්න රූපයක් සඳහා? ප්‍රධානම අපි හතරක් කතා කරලා තියෙනවා. මොනවද? අවිද්‍යා, කර්ම තණ්හා ආහාර. හරි. දැන් විස්තර විදිහට කතා කරලා තියෙනවා ඒක බුද්ධ දේශනාව. අවිද්‍යා කර්ම තණ්හා ආහාර. ඔය හේතු ප්‍රත්‍යයන්ගෙන් තමයි මේවා හටගන්නේ. එහේ කියන එකත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එහෙන් දැනගන්න රූපය කියන එකත් අවිද්‍යා කර්ම තණ්හා ආහාර. එදිර අනිත් ආයතන වලට තමම දාන්න පුළුවන්. කන කියන එක අවිද්‍යා කර්ම තණ්හා ආහාර නිසාම හටගන්නේ. දැන් ඔහොම කියනකොට එහෙම වෙන්නේ කොහොමද කියලා ඉතින් ටිකක් ගලප ගන්න තමන්ට පුළුවන්කමක් හදා ගන්න. නෑ. ආහාරයෙන් කියන එක නම් ටිකක් හිතා ගන්න පුළුවන් වෙයි අපි කබලින් ආහාර ගත්තොත්. නෑ ආහාර જાති හතරක් තියෙනවා නේ සතර ආහාර කියලා. ඒකෙන් කබලින් ආහාර අපි සාමාන්‍යයෙන් කෑම කියන જાති. ඒවා උදව් වෙලා නේද මේ ශරීරයේ තියෙන ආයතන මේ தත්වෙට වර්ධනයක් වෙන්නේ කියන එක එක පැත්තකින් පේනවා නේද? ඒ කියන්නේ මව කුසේ පිළිසිඳගත්තු දවසේ ඉඳලා කබලික ආහාර නොලැබුණා නම් මේ தත්වෙට ආයතන වර්ධනය වීමක් වෙන්න විදිහක් නැහැ. ආහාරවල ප්‍රත්‍යවීමක් කර්ම කොහොමද ප්‍රත්‍ය වෙන්නේ? දැන් අර ආහාරයෙන් විතර නම් ඇහැ කන නාසය ඔව හැදෙන්නේ. එතකොට මේ ඇහැ කන නාසය ඔව අයිති වෙන්න ඕන අම්මට තාත්තට. ඒගොල්ලෝනේ ආහාර දෙන්නේ. එතකොට ඒගොල්ලන්ට පුළුවන් වෙන්න ඕන මේ ඇහැ කොච්චර පේනවද කියන එක තීරණය කරන්න. එහෙම වෙනවද? සමහරුන් ගෑස් පොඩි කාලෙම
අන්ධයි.
අන්ධ වෙනවා. පේන්නේ නැතුව යනවා. නැත්තම් තව ටිකක් වයසට ගිහිල්ලා පේන්නේ නැතුව යනවා. එතකොට මේ ආහාර නිසා විතර නම් එහෙම වෙන්න පුළුවන්ද?
බෑ. ඒක කර්ම නිසා ඇති වෙච්ච දෙයක්.
එතකොට පේනවා. එතන කර්මයේ බලපෑමකුත් තියෙනවා. නේද? ආහාර විතරක් දුන්නටම මේ ආයතන හදා ගන්න පවත් ගන්න කර්ම වල බලපෑමකුත් තියෙනවා. පෙර ලොකු අකුසල කර්මයක් කරලා තිබුණා නම් අසන්ද වෙන්න ඔච්චර කෑම දුන්නත් වැඩක් නැහැ. ඒක කොහොම හරි ඒ තත්ත්වයට පත් වෙනවා. ඒකට පෙර කර්ම වල බලපෑමකුත් තියෙනවා. ඊළඟට තණ්හාව කොහොමද උදව් වෙලා තියෙන්නේ? තණ්හාව කියන එක මෙහෙමයි. දැන් අපේ රූප දකින්න ආසාවක් තිබුණ හින්දමයි ඇහක් හදාගන්නේ. රූප දකින්න ආසාවක් නැත්තක් තියෙන හින්දමයි ඇහක් හදාගන්නේ. ඒ කියන්නේ අපි මොනවා හරි දැන් කියන්නේ කෙලින්ම ඇහැට නෙමෙයි තණ්හාව ඒ වුණාට ඇහැ තමයි අපි අල්ලගන්නේ උපාදාන කරන්නේ. මම කිව්වේ අර දැන් ෆිල්ම් එකක් බලන්න යන්න ඕන නම් ඒ එතෙන්ට ගිහිල්ලා ටිකට් එකක් ගන්නවා. දැන් අපිට ටිකට් එකටද තණ්හාව තියෙන්නේ? නෑ. හැබැයි අපිට නුගණක් දැනුමක් තියෙනවා ටිකට් එක නැතුව ඒ ෆිල්ම් එක බලන්න බෑ. චිත්‍රපටිය බලන්න බෑ. එහෙනම් අපිට අල්ල ගන්න වෙන්නේ ටිකට් එක. උපාදාන කරන්න. තණ්හාව තියෙන්නේ ෆිල්ම් එක බලන්න. ඈ? ඒකත් දැන් රූප බලන්න තණ්හාව තිබුණට ඇහත් නැතුව රූප බලන්න බෑ කියලා නුවණක් තියෙනවනේ. රූප දකින්න නම් ඇහක් හදා ගන්න ඕනේ. එතකොට අපි උපාදාන කරන්නේ ඇහ. නැතුව මේ ඇහැට තණ්හාවක් හින්දාද ඇහක් හදාගෙන ඉන්නේ? මට මේ විදිහේ ලස්සන මේ පාට පාට ඇහැක් හදෙන්න ඕන කියලා එහෙම තණ්හාවකට නෙමෙයි ඇහැක් හදන්නේ. රූප දකින්න තියෙන ආසාව. ඒ වගේ සද්ද අහන්න තියෙන ආසාව තණ්හාව මුල් කරගෙන දැන් සද්ද අහන්න බෑනේ කනක් නැත්තම්. එහෙනම් කනක් උපාදාන කරනවා අල්ලගන්නවා.
විඥානෙට ඒක අවශ්‍ය නැහැ. හෙතරයි ඉල්ලන්නේ.
අද ඉල්ලන්නේ විඥාන. විඥානෙට තමයි දකින්න ඕනකම අහන්න ඕනකම තියෙන්නේ විඥානෙට. හරි? ඒතර විඥානෙට මේ මේ හය දෙනා නැතුව ඒව ලබා ගන්න බෑනේ. ඒතර විඥානේ හැකියාව තියෙනවා මේවා හදාගත්තොත් තමයි මේ මේ අද්දකින් ගන්න පුළුවන්. මේ ආයතන අභ්‍යන්තර ආයතන ටික හදාගත්තොත් තමයි මේ විදිහේ අවශ්‍ය දේවල් ලබා ගන්න පුළුවන්. රූප දකින්න පුළුවන්, ඇහක් තිබුණා. සද්ද අහන්න පුළුවන්, කනක් තිබුණා. කියන එක විඥානේ ගන්න. ඒතර විඥානේ හැකියාව තියෙනවා ඒකට අදාළ ওই ධාතු රාශි කරලා ඔය විදිහේ දෙයක් උපකරණයක් හදාගන්න. ඒ හැකියාවත් එක්ක තමයි ප්‍රතිසන්දි විඥානයක් පහළ වෙන්නේ. මොකද එයාගේ තියෙන අර තණ්හාව. තණ්හාව මොකටද තියෙන්නේ? රූප දකින්න, සද්ද අහන්න, ගඳ සුවඳ බලන්න, මේ ලෝකේ අද්දකින්න. නේද? ඒත් ලෝකේ අද්දකින්න බෑ ආයතන ටික හදාගත්තේ. එතකොට දැන් රූප මේ ඒ දකින් ලෝකෙටයි ති ලෝකේ අත්දකින්න නම් ආයතන ටික හදාගන්න ඕනේ කියන ඒ දැනුමක් කොහෙන් හරි ඇවිල්ලා තියෙනවා නේද? ඒතර ඒ හින්දා ඒ ආයතන හදාගන්න ඕන ටික දැන් සකස් කරනවා විඥානය. ඒතර ඒවා සකස් කරන්න උදව් වෙනවා කර්ම. රූප දකින්න ඕන වුණාට, දැන් ෆිල්ම් එකක් බලන්න ඕන වුණාට ටිකට් ගන්න නම් සල්ලි තියෙනවා. සල්ලි ගානේ හැටියට තමයි කොමන ක්ලාස් එකේ ටිකට් එක. බැල්කනියට යනවාද, ඕඩීසි යනවාද, ගැලරියට යනවාද නේද? සල්ලි තියෙනවා නඩුවුනේ. දැන් මෙහි ඉඳන් කොහට හරි ඕස්ට්‍රේලියාවට යන්න ඕන නම් ටිකට් එකක් ගන්න ඕනේ. එතකොට ඒක මොන ෆ්ලයිට් එකේද, ඉකොනොමි ක්ලාස්ද, ෆස්ට් ක්ලාස්ද, ඔහොමම ඒවා තීරණය වෙනවා අතේ තියෙන සල්ලි.
තණ්හාව ස්වභාවය.
නෑ, ඒ ටික එකතු කරගත්තු කර්ම. මේ සඳහා රැස් කරපු දේවල් කර්ම. ඈ? ඒක පෙර ආත්මේ අපි ඉවර වෙනකොට සිහියට ආපු කර්මය අනුව තමයි මොන වගේ ආයතන ටිකක්ද හදාගන්න පුළුවන්. ඇහැක් තමයි. ඒක බල්ලෙක්ගේ හැද්ද, මිනිස්සෙක්ගේ හැද්ද, දෙවි කෙනෙක්ගේ හැද්ද? හෙල්. නිරිසතෙක්ගේ වට්ටමේ හැද්ද, අපායි පෙරේත හැද්ද? ඒක ඒක වෙන්නේ කර්මය. නේද? අපි දන්නවා කුසල කර්මයක් නම් අරමුණුනේ සුගතිගාමී. අකුසල කර්මයක් නම් අරමුණුනේ දුගතිගාමී. දුගති මට්ටමක සතර අපායේ එකක මට්ටමක හැක් කණක් නාසයක් ඒක තමයි එතකොට ඇදෙන්නේ. එතකොට එතනත් කර්මය බලපානවා. එතකොට කර්මය විතරක් තිබුණාට මන්ද තණ්හාවක් තියෙන්න ඕන. මේවා ලබා ගන්න ආසාව තියෙන්න ඕන. තණ්හාවෙන් තමයි ඊළඟ තැන අල්ලගන්නේ, ඇති කරන්නේ. අල්ලගන්නේ මොන වගේ ඒවද, උපාදාන කරද්ද මොන වගේ ඒවද කියන එක කර්මය මත. අතේ තියෙන සල්ලි ගාන කර්ම සිද්ධ කරගන්න. හරි. දැන් මේ මේ විදිහට තණ්හාව ඇති කරගත්තේ ඊළඟට ඒවට අදාළ කර්ම සිද්ධ කරගන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම හින්දා නේද? අවිද්‍යාව. ඇත්ත ඇති හැටි දැනගත්තා නම් මේවට තණ්හාව ඇති වෙන්නේ නැහැ. ඒව ලබා ගන්න කර්ම කරන්නේ නැහැ. හරි. අවිද්‍යාව තමයි මූලික. ඇත්ත ඇති හැටි නොදන්නකම යථාභූත ඥානයක් නැහැ. හරි. ඒ හැංගිලා තියෙන ඇත්ත ඇති හැටි පෙන්වලා දෙන්න තමයි බුදු කෙනෙක් පාරවෙන්නේ. එතකොට අවිද්‍යාව, කර්ණ, තණ්හා. මම ඔය ටික මේ මොහොතේ සිද්ධ කරපුවද කලින් ඒවා. කලින් දේවල් දැන් මේම අපේ ඇහැක් පහළ වෙන්න නේද මේ මට්ටමේ රූප දකින්න මනුස්ස ඇහැක් හදා ගන්න මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා නේද
සර් ඔය ටික කියලා දෙන තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ එහෙම
ඔය ටික අදාළයි තව තියෙන්නේ අපට ඇහැ පිරිසිදව දකින්න අවශ්‍ය දේවල් බුදු කෙනෙක් පෙන්වලා දෙනවා. රූපේ පිරිසිද දකින්න අදාළ දේවල් පෙන්වලා දෙනවා. මොකද ඒක අපට එකපාරට පේන්නේ. අපි අවිද්‍යාවෙන් මේ දකින්නේ. ඇත්ත ඇති හැටි එකපාරට පේන්නේ. එතකොට දැන් මේ මොහොතේ මේ මට්ටමේ රූප දකින්න පුළුවන් උනේ. අපි දකින්නේ මනුස්ස මට්ටමේ රූප. මනුස්ස ඇහැකට ගෝචර. වෙන රූප සටහන් තමයි. එතකොට ඒ හැකියාව ලැබිලා තියෙන්නේ පෙර අවිද්‍යා කර්ම තණ්හා. ඒ ටික විතරද? ආහාර ගත්තු ඒවත් උදව් වෙලා තියෙනවා. නේද? මේ මට්ටමේ හැක් හැදෙන්නේ ආහාරත් උදව් වෙලා.
ඒක මේ ආත්මේ ආහාරද? ඒකයි
කියන්නේ. ඔව් මේ ආත්මේ කිව්වට පෙර.
පෙර.
දැන් කන ටිකෙන් නෙමෙයි දැන් ඇහැ හැදෙන්නේ. කලින් කාපු ටික කිල්ලමයි මේ මොහොතේ මේ ක්ෂණේ කනකොටම මේ ටිකෙන් ඇහැක් හැදෙනවා නෑ ඒවා තව කල් යනවා එතකොට අතීතේ පෙර කර්ම තණ්හා අවිද්‍යාව
මේ කණේ වලින්
මේ මොහොතේ ගන්න පුළුවන් මේ මොහොතේ දැන් ආහාර ಜಾති හතරක් කියනවා. කබලින්ක ආහාර මට්ටම එනකොට ඕක ටිකක් ජී මේ වෙලා එහෙම එන්න ඕන. මේ හරියේ න ඔව් මේ කාලේ ඉඳන් කොහම හරි අපිට කියන්න බෑ. ඊ කාලේ බීපු කිරි ටිකෙන් තමයි දැන් මේ මොහොතේ හැදින්නේ කියලා. අමාරට ඊයේ කාපු ඒවා උදව් වෙන්න පුළුවන් මේ මොහොතේ නේද කොයි මොහොතේ ආහාරද කියන්න බෑ හැබැයි පෙර මේ මොහොත එක්ක සාපේක්ෂව බලනකොට අතීත නේද පෙර අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා තියෙනවා ඕකේ සමහර ඒවා මේ තරව වර්ග කිරීමක් විතරයි ඕනනම් මේ මොහොතේ ආහාර කොටසකුත් ගන්න පුළුවන් බොහොම සියුම්ම ගත්තොත් දැන් අපි ගන්න හුස්ම ටිකකින් එන ඔක්සිජන් ටිකකින් මේ මොහොතේ ඉන්න එතන මේ මොහොතේ මේ ආයතනයට අවශ්‍ය උෂ්ණත්වයක් තියෙන්න ඕනේ. ඔය මට්ටමෙන් ගිහින් එහෙම ගන්නත් පුළුවන්. හරි. මේ මොහොතේ
දැන්
ඔය තමයි දැන් වර්තමානයේ ඇහැක් සකස් වෙන්න අවශ්‍ය ටික අපි බැලුවේ. මොකද අපි දැන් පාවිච්චි කරන්නේ වර්තමාන ඇහැනේ. අපිට අතීත හැක් ගැන දැන් කතා කරලා වැඩක් නෑ. මේ මොහොතේ දැකීම සිද්ධ කරන්නේ මේ මොහොතේ සකස් වුණ හැකින්. එතකොට ඒ හැ සකස් වෙන්න උදව් වෙලා තියෙන්නේ මොනවද?
කර්ම
ආහාර. ආහාර පිටත්තකින් කියලා පෙර කර්ම අවිද්‍යා තණ්හා උදව් වෙලා තියෙනවා නේද? ඒක පැහැදිලි නේද? ඒ නිසා තමයි මේ මට්ටමේ දැකීම කියන සිද්ධිය ඇති වෙන්නේ. මොනවා හරි දකින්න පුළුවන් කමක් ලැබිලා තියෙන්නේ අර ටික යෙදුනා. එතකොට මේ මොහොතේ පේනවා කියන එක අතීත හේතු නිසා. හරි? මේ මොහොතේ පේනවා කියන එක. ප්‍රසාද රූපය කියන්නේ ඕකම තමයි. ප්‍රසාද රූපය කිව්වත් චක්කායතන කිව්වත් ඇස කිව්වත් ඔක්කොම මේ එක මොහොතේ මේ දේවල් ටිකට යෙදෙන ටික. හරි. එක එක නම් කියන්න පුළුවන්. මේ වයින් අදහස් වෙන්නේ මේ මොහොතේ දැකීම සිද්ධ කරන්න උදව් වෙන ටික. හරි. දැකීම වෙනව නම් විතරයි ඔයා ගැන කතා කරන්නේ. අනිත් පැත්තට කිව්වොත්. දැකීම සිද්ධ නොවෙනව නම් ওই වචන එකකටවත් තේරුමක් නැහැ. හරි දැකීමෙන් තොරව ඔයා ගැන කතා කරන්න බෑ. ඇසීමෙන් තොරව ඇසීමක් සිද්ධ වෙන්නේ නැත්නම් කන ගැනවත් සෝත ප්‍රසාදය ගැනවත් ප්‍රසාද රූපය ගැනවත් මොකක් ගැනවත් කතා කරන්න බෑ. එහෙම දෙයක්වත් තියෙනවා. මොකද දැන් අපි ඇහක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? පේනයි. කනක් තියෙනවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන නිසා. ඇසීමක් සිද්ධ වුණා නම් කනක් ගැන කතා කරන්න පුළුවන් වෙයිද?
බැහැ.
දෙනීමක් සිද්ධ වුණා නම් ඇසක් ගැන කතා කරන්න බැහැ. එතකොට මේ ඇසීම දෙනීම දැනීම දැනීම කියනකොට ආයතන තුනකින් දැනගන්න පුළුවන් දැනීම ඇති කරන්න. නාසයට දැනෙනවා, දිවට දැනෙනවා, කයට දැනෙනවා. නේද? දැනීම කියන්නේ අපිට පාලියෙන් කියන්නේ මුත කියලා. දිට්ඨ සුත මුත. ඊළඟට දැන ගන්න ගතිය විඤ්ඤාත. දිට්ඨ සුත මුත විඤ්ඤාත. හරිය හතරකට කඩන්න පුළුවන්. හතරකට අඩු කරන්න පුළුවන්. දැනීම කියන එක ආයතන තුනකින් වෙනවා. නාසයෙන් දිවෙන් කයි. දැනීම. ඒ තුන එකකට දැම්මොත් මුත කියලා දැනීම. දිට්ඨ කියන්නේ දැකීම, සුත කියන්නේ ඇසීම, මුත කියන්නේ දැනීම. විඥාණයෙන් කරන්නේ දැන ගැනීම. විඤ්ඤාත. නේද? තට ඔය සිද්ධිය වුණොත් විතරයි ඒකට අදාළ ආයතනයක් ගැන කතා කරන්න පුළුවන්. නේද? අපි ඇහක් ගැන කතා කරන්නේ පෙනීමේ සිද්ධිය නිසා. කනක් ගැන කතා කරන්න පුළුවන් ඇසීමේ සිද්ධිය නිසා. මොකද මේ සිද්ධිය නොවුණා නම් ඒව ගැන කතා කරන්න බෑ. තව විදිහට කිව්වොත් ඒව හටගෙන නැහැ. එතකොට එතනින් තේරුම් ගන්න ඒ සිද්ධිය වෙන මොහොතේ තමයි ඒක හටගෙන තියෙන්නේ. දැකීම සිද්ධ වෙන මොහොතේ තමයි එතකොට ඇහැ හටගෙන තියෙන්නේ. දැකීම සිද්ධ නොවන මොහොතක ඇහැ ගැන කතා කරන්න බැහැ. ඇසීම සිද්ධ වෙන මොහොතක විතරයි කනක් ගැන කතා කරන්න පුළුවන්. ඇසීමක් සිද්ධ නොවනවා නම් කනක් ගැන කතා කරන්න බෑ. කනක් හටගෙන නැහැ. තව විදිහකට කිව්වොත් නේද? එතකොට බලන්න දැන් ඇසීම සිද්ධ වෙන්නේ චක්කු විඥානයේ නිසානේ. දැකීම සිද්ධ වෙන්නේ ඇසීම සිද්ධ වෙන්නේ සෝත විඥානයේ නිසා. නේද? චක්කු විඥානය තියෙන මොහොතේ සෝත විඥානය තියෙන්න පුළුවන්ද? බැහැ. සෝත විඥානයේ තියෙන මොහොතේ චක්කු විඥානෙත් තියෙන්න පුළුවන්ද? බැහැ. ඒක මොහතක එක විඥානයක් විතරයි හටගන්නේ. හරි? එක මොහතක එක විඥානයක් විතරයි හටගන්නේ. එතකොට අපිට දැන් සද්දයක් ඇහෙන වෙලාවක මොන විඥානෙද හටගන්නේ? සෝත විඥානය. ඒ වෙලාවේ චක්කු විඥානෙ තියෙන්න පුළුවන්ද?
බැහැ.
ඒ ක්ෂණය. සෝත විඥානේ හටගන්න ක්ෂණයේදී චක්කු විඥානයක් තියෙන්න බෑ. චක්කු විඥානයක් කලින් තිබුණා නම් ඒක නිරුද්ධ වෙලාමයි සෝත විඥානේ හටගන්නේ. නේද? ඒකට සෝත විඥානය තියනවා කියන්නේ සද්දයක් අහනවා කියන්නේ කනක් තියනවා කියලා අපිට හිතන්න පුළුවන්. නේද?
කනක් තියෙනවා.
ඇහක් තියනවා කියලා හිතන්න පුළුවන්. චක්කු විඥානේ පහළ වෙලා නැහැ. සෝත විඥානේ පහළ වෙන මොහොතේ චක්කු විඥානේ තියනවද?
නැහැ.
චක්කු විඥානේ නැත්නම් ඇහක් තියෙනවා කියන්න පුළුවන්ද? ඇහැ හටගෙන නැහැ. පෙනීම සිද්ධ වෙනවා නම් ඇහක් ගැන කතා කරන්න පුළුවන්. පෙනීමක් සිද්ධ නොවන වෙලාවක ඇහැකට තේරුමක් නැහැ. නේද? ඇහැ මැරිලා. සද්දේ අහන්න ඕන නම් ඇහැ මරන්න ඕන. අනුන්ගේ නෙමෙයි තමන්ගේ. අද එක විඥානයක් තමයි එක මොහොතක තියෙන්නේ. විඥානෙ තියෙන එක උපදිනවා නේද? උපදිනවා කියනකොට නම් ආසයි. මැරෙනවා කියනකොට තමයි ආස නැති. ඒ වුණාට ඕක තමයි කරන්නේ. හටගත්තු එක නිරුද්ධ වෙලාමයි ඊළඟ එකට. නේද? එතකොට කණක් උපදිනවා කියන්නේ ඉපදිලා තිබුණා නැහැ මැරෙන්න ඕනේ. නිරුද්ධ වෙනවා කියුවහන් එච්චර ගානක් නැහැ නේ මැරෙන්න. උපද්දෝ මැරුණාම තමයි අලුතෙන් කණක් උපද්දන්න පුළුවන්. ඒ කන මැරුවොත් තමයි තව ආයතනයක් උපද්දන්න පුළුවන්. එහෙනම් සෝත විඥානේ තියෙද්දි තව විඥානයකට උපදින්න බෑ. වෙන විඥානයක් උපදින්න නම් මේ විඥානේ නිරුද්ධ වෙන්න ඕන. ඔව්. ඒතර විඥානය නිසා ඉපදුන ඇහැක් කණක් මොකක් හරි තිබුණා නම් ඒකත් එක්කම තමයි නිරුද්ධ වෙන්නේ. තොර පේනවද දැන් සත්‍ය අහන්න කණක් ඉපදුනා නම් ඊට කලින් අපි රූපයක් බල බලා නම් හිටියේ ඒක මෙරිලම තමයි කණක් ඉපදිලා තියෙන්නේ
නේද? එතකොට දැන් ඇහැට තියෙන විඥානේ තමයි ටක් ගාලා කනට
නෑ
එහෙමද?
ඇහැට තියෙන විඥානේට කනට එන්න බෑ. ඒකනේ කිව්වේ අර ගෝචර භූමිය කියලා. චක්කු විඥානේ රූප දකින්න විතරයි. එයාට බෑ සත්‍යහන. විඥානේ මෙහෙම නේද? විඥානෙට එන්න බෑ. මේ අලුත් විඥානයක් හටගන්න. ශනිකව. අර විඥානේ විරුද්ධයි. ඒක ඉතුරුවක් නැතුම විරුද්ධයි. ඒක ශනිකව. ඇහෙන් කනට එන විඥානයක් ගැන කතාවක් නෑ නේද? මොකද ඇහි විඥානේ චක්කු විඥානේ. එයාට බෑ සද්දාහ. නේද? එයා නිරුද්ධ වෙලාමයි සෝත විඥානේ හටගන්නේ. ඒක සෝත විඥානේ කියන්නේ අලුත් එක. එයාට අරයගේ සම්බන්ධයක් නැහැ. ඒතර මෙයා උපදින්නේ පෙර නොතිබීම හටගන්න. නිරුද්ධ වෙන්නේ ඉතුරු නැතුව. දැන් සෝත විඥානේ පහළ වෙනකොට අරයගේ පොඩ්ඩක් ඉතුරු වෙන්න එහෙම නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධයි. ඈ? ඒතර ඔන්න ඔය ධර්මතාවයත් අවබෝධ කරගන්න ඕනේ. පෙර නොතිබීම හටගෙන ඉතුරුක් නැතුවම නිරුද්ධ වෙනවා කියන එක. ඔක මේ හේතුඵල සම්බන්ධතාවය ඉදප්පච්චේතාව නැත්නම් පටිච්ච සමුප්පාදේ තියෙන ලක්ෂණ. හේතු ටික තිබුණත් ඵලය තියෙන, හේතු නැත්නම් ඵලය නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධ කියන එක. හරි? දැන් සද්දයක් අහන්න නම් කනක් තියෙන්න ඕනද? ඕන. රූපයක් දකින්න නම් ඇහැක් තියෙන්න ඕන. එතකොට හටගන්න ස්වභාවයක් තියෙන හින්දා අපට ඕව නැහැ කියලා කියන්න පුළුවන්ද? බැ. නැති වුණා නම් රූප දකින්නත් බෑ, අත්දහන්නත්
බෑ. ඒතර ධර්මයේ තියෙනවා නේද මේ දැන් අපි කියනවා නම් රූපයක් තියෙනවා කියලා ධර්මයෙන් කියනවා එතන රූපයක් නැහැ කියන එක.
නැත්නම් මේක තේරුම් ගන්නකො. නැහැ. හට ගැනීමක් තියෙනවා. ඒ කියන්නේ හට ගැනීම නිසා අපිට නැහැ කියන්න බෑ. සද්ද ඇහෙන ස්වභාවය තියෙන හින්දා කනක් නැහැ කියන්න බෑ. රූප දකින ස්වභාවය හින්දා ඇහක් නැහැ කියන්න බෑ. එතකොට නැත කියනවා නම් ඒක දෘෂ්ටිය මතය. හටගන්න ස්වභාවය තියෙන හින්දා නැත කියන දෘෂ්ටියට වැටෙන්න බෑ. ඊළඟට අපි දැක්කා දැන් සද්දය අහන්න සෝත විඥානේ හට ගැනීමත් එක්ක තමයි කන හටගත්තේ. එතකොට ඇහැට මොකද උනේ? නිරුද්ධ වුණා. නිරුද්ධ වුණා නම් එතකොට මේ මොහොතේ අපි සද්දයක් අහන වෙලාවේ ඇහැ තියෙනවද? නැහැ. නිරුද්ධ වෙයි. සද්දයක් අහන වෙලාවේ කන තියෙනවා මිසක් ඇහැ තියෙනවා කියන්න බෑනේ නේද? ඇහැ නිරුද්ධ වෙයි. නිරුද්ධ වෙන ස්වභාවය නිසා දැන් තියෙනවා කියන්න පුළුවන්ද? නිරුද්ධ වෙන ස්වභාවය දකිනකොට තියෙනවා කියන දෘෂ්ටියට වැටෙන්නත් බෑ. ඔව් කලින් දකින්න හටගත්තු ගහ දැන් ඉතුරු නැතුන නිරුද්ධයි. මේ මොහොතේ ආයේ තියෙනවා කියන කතාවකට යන්න බෑ. එතකොට නැත කියලා කියනවා නම් ඇහක් නැහැම කියලා කියනවා නම් ඒකත් දෘෂ්ටියක්. ඒකත් මතක. මේ පටිච්ච සමුප්පාදයට නැත්නම් ඉදප්පච්චේතාවයට එකඟ නැහැ. මේ තකල්හි නෑ තියනවා කියන ඒ ධර්මතාවයට එකඟ නැහැ. ඈ ඉනස්මෙන් සතේ ඉදම් හෝති. ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති. ඉමස්මින් අසති ඉදං නහෝති, ඉමස්ස නිරුද්ධා ඉදං නිරුජ්ජති. මේ තියෙනවා නම් මේ තියෙන මේ හේතුඵල ගැන කියන්නේ නේද? හේතුව තියෙනවා නම් ඵලය තියෙනවා. හේතුව හටගත්තොත් ඵලය හටගන්නවා. හේතුව නැත්තම් ඵලය නැහැ. හේතුව නිරුද්ධ වුණා ඵලය නිරුද්ධයි. ඒක තමයි පටිච්ච සමුප්පන්න ස්වභාවය. නැත්තම් ඉදප්පච්චේතාව කියන්නේ. නැත්තම් හේතුඵල සම්බන්ධය කියන්නේ. එතකොට බලන්න දැන් ඇහැ තියෙනවා කියන එකත් දෘෂ්ටියක්, නැහැ කියන එකත් දෘෂ්ටියක්. එතකොට ඇහක් විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා පෙනීම ඇති වෙනකොට. කනක් කියන එකක් විද්‍යමාන වෙන ස්වභාවයක් තියෙනවා ඇසීම සිද්ධ වෙන මොහොතේ. ඒ කියන්නේ හටගන්න ස්වභාවිකුත් තියෙනවා, ඒකම නිරුද්ධ වෙන ස්වභාවිකුත් තියෙනවා. රෝක හැම ආයතනෙටම පොදුයි නේද? අපි ඇහැට කනට කතා කළාට නාසයට දිවට ශරීරයට මනසටත් එක්ක ඔය ධර්මතාවෙ පොදුයි. ඒ ක්‍රියාව සිද්ධ වෙන මොහොතේ එහෙම දෙයක් ගැන කතා කරන්න පුළුවන්. විද්‍යමාන වීමක් තියෙනවා. හැබැයි ඒකෙන් ක්ෂණයකට පස්සේ වෙන ආයතනයක් හටගන්න මොහොත වෙනකොට අරව එකක්වත් නැහැ. ඉතුරු නැතුවම නිරුද්ධයි. ඒව ගැන ආයේ කතා කරන්න බෑ. ඒකට දැකීම තියෙන මොහොතේ විතරයි ඇහැක් ගැන කතා කරනවා නම් කතා කරන්න පුළුවන්. දැකීම අපි දන්නවා, විඥාණය ගත්තොත් පෙර නොතිබීම හටගෙන තියෙන. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නේද? චක්කු විඥාණය කියන්නේ. දැන් බලන්න මේ චක්කු විඥාණය නිසානේ පෙනීම තියෙන සිද්ධිය උනේ. ඇහැ තියෙනවා කියලා දැනගත්තේ කොහොමද කියන එක ඔන්න හොයන්න ඕන. කවදද දැනගත්තේ ඇහැක් තියෙනවා කියලා? දැන් කියන කතාවේ මෙච්චර කල් ඇහැක් තියෙනවා කියලා දැනගෙන හිටියේ කොහොමද? පන්දා පටන් කියනවා කියලා දැනගෙන ඉන්නවා. ඒක තමයි අපි ඉන්න තත්ත්වේ. නේද? මේ ඇහැ මැරෙනකන් තියෙනවා. කන ගැනත් ඔහොමයි හිතාගෙන ඉන්නේ නේද? ඉපදිච්ච දවසේ හම්බ වුණා, මැරෙන දවසක ඔක නැති වෙයි. නේද? ඊළඟ ජීවිතේට ගෙනියන්න තියාගන්නේ නැහැ නේද? මෙච්චර වැඩ කරන්නේ පුළුවන් නම් තියාගන්න. නෑ දැන් පෙනීම අඩු වෙනකොට එකෙන් වැඩක් නෑ. ඊට වඩා හොඳයි අලුත් එකක් අල්ලගන්න. මේක පරණයි. ඔව්. වැඩ කරන්නේ නෑ. දැන් ඒ අන්නේ තියනවා කියන සංඥාව අපිව මුලා කරපු එක. කන්නක තේරුම් ගන්නවා. ඇහැක් තියනවා, කනක් තියනවා. නේ ආයතන හැම තියෙනවා කියලා හිතනනම් ඒක මුලාවක් නේ. ඇත්තට හිතෙන්නේ. මොකද අර පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන කතාව දන්නේ. හරි. එතකොට හටගන්න හේතු ටික දන්නේ නැහැ. නැති වෙන්න ඒ හේතු දන්නේ නැහැ. හරි. ඒක නැතිවීමක් ගැන දන්නේ නැහැ. හට ගන්න හේතු දන්නේ නැත්නම් නැතිවීමක් ගැන කොහෙත් දන්නේ නැහැ. අවබෝධයක් නැහැ. එතකොට ඔන්න දැන් අපි ඇහැ කියන්නේ මොකද්ද කියලා හිතාගෙන ඉන්න තැනම අපි මුලා වෙලා තියෙනවා. පවතින ඇහැ කියනකොට ඔන්න තේරුම් ගන්න ඒක මුලාවකට අහු වෙලා. ඇත්ත ඇති හැටි දැකලා නැහැ. ඇත යන දෘෂ්ටියට වැටිලා. එතකොට මගේ ඇහැ කියනකොටම ගොඩක් දෘෂ්ටිගත වෙලා. තියෙන ඇහැ තමයි මගේ කියලා අල්ලගෙන. නේද? තියෙන ඇහැකට තමයි මගේ කියලා අල්ලගන්න
පුළුවන්. සෑ දුස්සිය නැත්තම් ජීවත් වෙන්නේ කොහොමද? ඒක දෙන්නේන්නේ කොහොමද මේ මන? ජීවත් වෙන්නේ අවිද්‍යාවයි. කර්මය තණ්හාවයි. ආහාරයෙන් මේ ශරීරය හැදෙනවා. දැන් මේ හැදෙන ශරීරයට පංචේන්ද්‍රයන් තියෙනවා. මේ ඉන්ද්‍රයන් පහට අරමුණු පහපොත් ලෝකේ තියෙනවා. සබහා ධර්මෙන් හරි අපි හදපු දේවලුත් තියෙනවා.
නෑ ඒක තියනවාද කියලා තමයි මේ දැන් හොයන්නේ. ඔය අපි දන්න ටිකනේ.
කොහොම හරි තියෙන දැන්
මේ අපි දන්න ටික ඇත්ත වුණා නම් අපි සසරේ ඉන්නේ නෑ. අපි දන්න ටිකේ අඩුවක් තියෙන හින්දා තමයි මේ සසරේ ආවේ නේ. ඉස්සරහට යන්නේ අපි අපි දන්න ටිකේ අඩුවක් තියෙනවා. බුදු කෙනෙක් තමයි ඇත්ත ඇති හැටි පෙන්වන්නේ. අපිට ඒක වෙනුණා නම් අපි සසරේ යන්නේ නැහැ, එන්නේ නැහැ. නෑ, ඒ හින්දා තමයි ධර්මයක් අහන්න ලැබුණ වෙලාවක එක එක ගලපලා බලන්න ඕන. මම අපිට මෙහෙම හිතුණට ඇත්ත තත්ත්වෙ මොකක්ද? ඇඟිලා තියෙන ඇත්ත මොකක්ද? මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන ඇත්ත මොකක්ද?
එහෙම අර්ථයක් දැක්කොත් එහෙම ලෝකයක් නැහැ කියන එක තමයි ගන්න වෙන්නේ. එහෙම
ලෝකෙන් මිදීම තමයි ලෝකෝත්තර වීම කියන්නේ.
ඒව තුබුනන්ද අල්ලගත්තේ නැත්නම්
ලෝකේ යන එක කියන්නේ සංසාරේ යනවා. ලෝකේ බාර. ඒතර ලෝකේ පිළි අරන් ලෝකේ යන එක බුදු කෙනෙක් පෙන්නනවා. ඔබ දුක. ඔය ලෝකේ කියන්නේ දුක. දුක තල්ලගෙන දුක විඳ විඳ යන එක තමයි සංසාරේ යන එක.
උපත්යක් ලැබුවා. නමුත් මේ පරිහරණය කරගෙන යන්නත් වෙනවා නේද? ඒ
ඒක ඒක Tamanට තීරණය කරන්න පුළුවන්. දුකේම ගොඩ වහගෙන දුකේම ඉන්නවද, දුකෙන් මිදෙනවද කියන එක ඒ තම තමන්ගේ විදිය. අපි බලන්නේ බුදු කෙනෙක් පෙන්නලා දෙන ඇත්ත මොකද්ද? අපි ඉන්න තත්ත්වේ මොකද්ද? අපිට මුලාවෙන් මුලාවට අහුවෙලා මොන තත්ත්වයකද අපි ඉන්නේ කියන එක තේරුම් ගන්න තමයි ධර්මය උදව් කරගන්නේ. මිදෙනවද නැද්ද කියන එක ඒක අපි තම තමන්ටයි කියන්නේ. කාටවත් බල කරන්නේ නැහැ. කෙනෙක් කැමති නම් දුක් විඳ විඳ ඉන්න ඒ හිතපොදි. බුදුහාමුදුරුව කාටවත් බල කරන්නේ. මේ පෙන්නල දෙනවා මෙහෙම ඇත්තක් තියෙනවා. කැමති නම් දකින්න. එතකොට ඒ ඇත්ත தත්ත්වය තමයි ලෝකයා සැපයි කියලා හිතන එකේ ඇත්ත தත්ත්වය දුක. අපේ මුලාවෙන් ඉන්න නොදන්න කම හින්දා ඔකට සැපයි කියලා ඇලේ. මොකද ඒ ආස්වාදය විතරයි අපට පේන්නේ. ආදීනව පේන්නේ. ආදීනව දැක්කොත් තමයි බය වෙන්නේ. සැප විතරක් පේනකොට හරි ආසයි ඇලෙනවා. මොකටද ඕකෙන් මිදෙන්නේ? හොඳයි ඉන්නේ. දැන් අපි ලෝකේ හරි ආසාවෙන් පිළිගන්නේ. බුදු කෙනෙක් පෙන්නවා ඔය ලෝකේ හැදිලා තියෙන දුක මත. ඔය ලෝකේ පවතින දුක මත. ආදීනවයි විතරක් නෙවෙයි දුක කියන එක ගැඹුරින් තේරුම් ගන්නකොට ඒකට ලෝකය දුකයි. ලෝකය කියනකොට මතක තියාගන්න මේ ආයතන 12 තමයි ලෝකය කියන්නේ. හැකනනාසය දිව ශරීරයේ මනස
බාහිරබ්යන්ත
රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධර්ම. ඔය ටික තමයි ලෝකය. දැන් ඒ ලෝකය පිරිසිඳ දකින්න. ඒ ලෝකේ කියන්නේ මොකද්ද? ලෝකේ හටගන්නේ කොහෙද? ලෝකේ නිරෝධය මොකද්ද? නිරෝධ කරන මාර්ගය මොකද්ද? ඔය හතරම පණවන්නේ මේ බඹයක් පමණ ශරීරය තුල. අන්න බුද්ධ දේශනාව. අපිට තියෙන ලෝකේ එළියි. ඒ ඇත්ත දෙකලා නෙමෙයි මුලාව. බුදු කෙනෙක් පෙන්නනවා නෑ ඔය ලෝකේ මේ බඹයක් පමණ ශරීරය තුල.
අත්හරින වෙලා දෙන පරිහරණය කරගෙන යන ගමම්ම නේද?
නෑ, අත්හැරීම ගැන හදිසි වෙන්න එපා. තරින කිව්ව කැමති නෑ. කොහොමද අත්හරින්නේ? නෑ, මේ අමාරුයි නලගත්තේ. අත්හරින්න කිව්වොත් ඒක මහා දුකක්. අත්හරින්න. එහෙනම් අත්හරින්න යන්නේ ප්‍රයිසෙල තේරුම් ගන්න. දුක අවබෝධය තුල අපි දුක එකතු කරන්නේ නැහැ. මේ ලොකු දුකක් තියෙනවා. මේ අපි හිතමු මොකක් හරි ලෙඩක් කැන්සර් එකක් තියෙන ඕන දැහුවත් අරගන්නවා. අරගන්නේ නැහැ. මොකද ඒක දුකයි කියලා දන්න. නේද? දැන් අපි පළඟැටියෙක්ට දැල්ලක් තියන ඕනද හෙව්වොත් ඌ එපා කියයි. හරි ආසාවෙන් පිළිගනි. ඇයි? ඌ හිතන්නේ ඔකේ තමයි සැප. හැබැයි ඒකට පැනලා ඌට මොකද වෙන්නේ? මැරෙනවා. අන්න ඒ වගේ තමයි අපි කැන්සර් එකක් ඒක දුක කියලා දන්නේ අපිට ආස්වාද විතරක් පේනවනේ අපි ඒක බදාගන්නේ. අර දැල්ලට පණින පළ ගැටිය වගේ කියලා තමයි බුදුරජාණන් වහන්සේ අන්න උපමා කරන්නේ මේ සසර යන සත්‍යය. මොකද මේක ඇත්ත දකින්න නුවණක් නැහැ. මේ තරමට මුලා වෙලා දුක් දේ සැපයි කියලාමයි හිතන්නේ. හරි. දැල්ලට පණින පළ ගැටියට තමයි උපමා මේ සසරේ යන සත්‍යය. මොකද සසරේ යෑම සැපයි කියලාමයි සත්‍යය දකින්නේ. එහෙනම් තමයි යන්නේ. අතන මේක දුකයි දුකයි කියලා හිත හිතා යනවා නෙමෙයි. අපි ඒ බොරුවට කියන්නේ. නේද? මට නම් ආයේ උපදින්න ඕනේ නැහැ කියලා බොරුවට කියන්නේ. ඉතින් මේවා ටික කරත් ඉන්නේ මේ කොහොමද? ඇහැට තියෙන ආසාව නැති කරලා නැත්තම් මං ආයේ උපදින්න නැහැ කියන එක බොරුව. ඒ රූප දකින්න ආසාව තියෙනවා, තණ්හාව තියෙනවා. තණ්හාව තියනවා නම් උපාදාන කරනවා.
ඒකනේ කියන්නේ අතහැරෙම ඕනේ කියලා කියන අයිස්ක්‍රම් නැභාවේ.
ඒ අවබෝධය තුලින් එන්නේ ඒක. දැනට තියෙන ඒව අතහරින්න යන්න එපා. ඒ අවබෝධය. එහෙම අතහරින්න ගියොත් දිවිනහ ගන්න හිතේ. එහෙම බෑ නිවන් දැකීම. ඒක හැම්ද කරගත්තාම හරිනේ රූප බලන්නේ නැතුව ඉන්නේ. ඒ දිවින අහගන්නේ. එහෙම නිවන් දකින්න බෑ. බුදුහාමුදුරෝ ඒ හින්දා තමයි මේ දුක පෙන්නලා නැතුනේ නෑ. දුකට හේතුවක් පෙන්නවා, ඒකෙන් මිදෙන මිදීමක් පෙන්නවා, මිදෙන මාර්ගික දේශනා කරනවා. ඒතර ඒ ටික තේරුම් ගත්ත කෙනාගේ තමයි යන හරි දැක්ම එන්නේ. සම්මාදිට්ඨිය පහළ වෙන්නේ. සම්මා දිට්ඨිය ඇති වුණ කෙනාගේ තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්නේ. හරි? එතකොට ඒකට මේක අවබෝධ කරගන්න කියලා කියන්නේ දුක පිරිසිඳ දකින්න. දුක පිරිසිඳ දකින්නවා කියන්නේ ලෝකය පිරිසිඳ දකින්නවා. ලෝකය පිරිසිඳ දකින්නවා කියන්නේ ආයතන එක පිරිසිඳ දකින්න. මේ ලෝකය කියන්නේ ආයතන 12 කියලා පේනවනේ. නේද? ආයතන 12න් තොර ලෝකයක් නැහැ. බලන්න තියනවද කියලා ආයතන කිව්වහන් එතකොට මේ අභ්‍යන්තර ටික විතර නෙවෙයි බාහිර ටිකත් අයිති. ඕ ටික ඔක්කොගෙන්ම නේද ලෝකේ දැනට දන්න ලෝකයක් තියනා නම් ඕ 12ට අයිති. එහෙනම් තමයි මේ සබ්බ සියල්ල කියන එක උතන
තියෙන්නේ. සාපේක්ෂව ගත්තොත් බාහිරයි